සභාවකල් තැබීම.
දෙසැම්බර් 4 වෙනිදින පෙරවරු 9:30 දක්වා පාර්ලිමේන්තුවේ කල් තැබිය යුතුය.
යෝජනා කල් තැබීමේ විවාදය යෝජනාව මුජිබර් රහමන් මන්ත්‍රීතුමා.
ස්තුතියි ගරු කථානායකතුමනි. කල් තැබීමේ විවාදයේ යෝජනාව හැටියට 2020 11/29 දින මහාර බන්ධනාගාරය තුල සිදු වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් මේ විට රැදවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර 50 දෙනෙකු අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත. ඉන් වැඩි පිරිසක්ගේ තත්ත්වය ඉතා බරපතල බව රෝහල් ආරංචි මාර්ගවලින් පැහැදිලි වේ. මීට අමතරව බන්ධනාගාරය තුල සිටින රැදවියන් 183 දෙනෙකුට පමණ කොවිඩ් රෝගයේ වැළඳී ඇති බවද බරපතල තත්ත්වයකි. බන්ධනාගාරගත වී සිටින රැදවියන් ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය ගැන සොයා බැලීම ඕනම රජයක වගකීම වේ. මෙම මරණයට පත් වූ රැඳවියන්ට සහ ඉන් තුවාල ලැබුවන් ඉටු කරන සාධාරණ කුමක්ද යන්න මෙන්ම කොරෝනා වෛරසයේ බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වූයේ කෙසේද යන්නත් පැහැදිලි කර මෙවන් ඛේදජනක තත්ත්වයක් පාලනය කර ගැනීම සඳහා රජයා ගන්නා වූ ක්‍රියාමාර්ග මේ කරු ස්වභාවට පැහැදිලි කරන ලෙසද යෝජනා කර සිටිමි. ගරු කථානායකතුමනි,
අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණෙන්න.
අරු
මුජිබ රහමාන් ගරු මන්ත්‍රීතුමා.
ඔව් සභාපතිතුමනි.
ඔව්
සභාපතිතුමනි, විශේෂයෙන්ම අද මේ වන්දනාගාරය මහර මේ ඇතිවෙච්ච වූ ඛේදජනක සිද්ධිය පිළිබඳව ඉතාම බරපතල තත්ත්වයක් මේ රට තුළ විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් රටේ තිබෙන ප්‍රතිරූපය, රටට තිබෙන තත්ත්වය ගැන, ඒ වගේම රජයේ යටතේ පාලන වන ආයතනයක් තුළ මෙවැනි වැඩි තැබීම් තුළින් මනුෂ්‍ය ඝාතන සිදුවීම ගැන විශාල කම්පනයක් මේ සමාජය තුළ ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම මේ බන්ධනාගාරය තුළ ඇතිවෙච්ච තදබදය අපි දන්නවා අද ඊයේ ඇතිවෙච්ච තදබදයක් නෙමෙයි. විශාල ලෙස මේ තදබදය ඇති වූ වකවානුව ඉතාම දීර්ඝ වකවානුවක්. ඒ වගේම අනුරාධපුර බන්ධනාගාරයේදීත් මෙවැනි තදබද ඇති වෙලා මෙවැනි උද්ඝෝෂණයන්, ඒ වගේම ඔවුන්ගේ විශේෂ ඉල්ලීම වුණේ උන්ට PCR පරීක්ෂණ කරන්න කියා, එවැනි ආරම්භයේදී ඇතිවෙච්ච එහෙදිත් කෙනෙකු පහර දීමෙන් මියගිය බව, එහි සිටපු රැඳිවෙක් මිය ගිය බව අපි සියලු දෙනාම දන්නා කරුණක්. ඊළඟට අපි දන්නවා විශේෂයෙන්ම මේ COVID-19 දෙවැනි රැල්ලත් එක්ක බන්ධනාගාර තුල ඇති වුණ විශාල තදබදයක්. ඒකට හේතු වුණා විශේෂයෙන්ම නඩු ඇසීම විශාල ප්‍රමාද වෙලා තිබුණා. ඒ නඩු ඇසීම ප්‍රමාද වීම නිසාම විශේෂයෙන්ම තව තවත් රැඳිවියන් බන්ධනාගාරය තුල ගත කිරීම තුලම තදබලය ඇතිවීම ඉතාම ස්වාභාවිකයි. නමුත් අපි දැක්කා මාර්තු මාසේ 16 වෙනිදා විශේෂයෙන්ම බන්ධනාගාර රැඳිවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානය විසින් මාර්තු මාසේ 16 වෙනිදා යෝජනා මාලාවක් ලබා දුන්නා ජනාධිපතිතුමාට මේ COVID-19 වසංගතය හරහා මේ රැඳිවියන්ගේ ජීවිත ආරක්ෂා පමණක් නෙමෙයි ඔවුන්ව COVID-19 වසංගතයෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ ඔවුන් යෝජනා මාලාවක් ලබා දුන්නා. නමුත් අපිට පේනවා ඒ යෝජනා මාලාවට ලබා දීපු පිළිතුරු හෝ ඒවා ක්‍රියාත්මක කිරීම හෝ රජයේ විසින් ගන්නා වූ කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති වුණායි කියන එක අපි පැහැදිලිවම කියන්න ඕනේ. ඒ වගේම තමයි අද විශේෂයෙන්ම මේ තදබදේ අපි ගත්තම සිරකරුව 30,000ක් විතර වගේ මේ රටේ ඉන්නවා බන්ධනාගාරවල. ඒ වගේම රිමාන්ඩ් බන්ධනාගාරවල 22,000ක් පමණ වගේ රිමාන්ඩ් කරපු අය ඉන්නවා බන්ධනාගාරවල. එහෙනම් මෙවැනි මේ වසංගතයත් එක්ක අපි දැක්කා විශේෂයෙන්ම දැවැනි රැල්ලත් එක්ක බන්ධනාගාරය තුල ඉන්න රැඳවියන් අතර මේක හිතාම ශීඝ්‍ර වශයෙන් පැතිරී යන දෙයක් හැටියට අපි පෞගිය කාලේ අපි දැක්කා. එහෙනම් හැම බන්ධනාගාරයකම ඉන්න රැඳවියන්ට විශේෂයෙන්ම ඔවුන්ගේ ඉල්ලීම් තිබුණේ ඔවුන්ට PCR පරීක්ෂණ ලබා දීලා ඔවුන්ගේ තියෙන ගැටලු, යටදිලි පහසුකම්, ඒ වගේම එතන ඉන්න ආසාදිතයන් ඉවත් කරන කියන ඉල්ලීම තමයි ඔවුන් පෞගිය කාලේ පුරාම ඔවුන් ඉල්ලීමක් හැටියට ඉදිරිපත් කරේ. නමුත් ඒ ඉල්ලීමේ ප්‍රතිචාර දක්වීම වශයෙන් විශේෂයෙන්ම රජයක් හැටියට විශේෂණ අපි දන්නවා මේ රටේ තියෙනවා වසංගත රෝග පිළිබඳ පනතක් තිබෙනවා. ඒ පනත අනුව ආණ්ඩුව මේ ක්‍රියා කරාද කියලා ගැටලුවක් තිබෙනවා. නමුත් ඒ පනත අනුවත් ආණ්ඩුවට හැකියාව තිබෙනවා විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයක් තුළ බන්ධනාගාර තුළ ඉන රැඳිවියන්ව තාවකාලිකව වෙන වෙන ස්ථානවලට මාරු කිරීමේ නීතිමය ප්‍රතිපාදන පවා මේ වසංගත රෝග පිළිබඳ තිබෙන ඒ පනත යටතේ ආණ්ඩුවට හැකියාව තිබුණා. නමුත් එවැනි දේවල්වත් සිද්ධ වුණේ නැහැ. අන්තිමටම සිද්ධ වුණේ විශේෂයෙන්ම ඒ රැඳිවියන්ගේ උද්ඝෝෂණ හා ඔවුන් ඒ කරපු ඉල්ලීම් PCR පරීක්ෂණ වෙනුවට ඔව් අන්තිමට ඒක තුළ වෙඩි තබා ඔවුන්ව මරා දැමීම තත්ත්වයකට තමයි අද තල්ලු වුණේ. ඒක ඊටාම රටක් හැටියටත් මම හිතනවා අපිට විශාල හානිදායකයි. ඒ වගේම රටේ තියෙන කීර්ති නාමය විශේෂයෙන්ම ජාත්‍යන්තරව අද මේ සිද්ධ වෙච්ච දේවල් අපේ රටේ තියෙන ජාත්‍යන්තරව අපිට ලැබී තිබෙන කීර්ති නාමයටත් විශාල පළුදුවක් වෙනවා. මොකද හිරබාරේ රිමාන්ඩ් බන්ධනාගාරයේ රජයේ අත්අඩංගුවේ ඉන්නකොට සිරකරුවන් මියා මහා ඔවුන්ව වෙඩි තබා ඝාතනය කිරීම අපි කාටවත් පිළිගන්න බෑ. ඉතින් ඒ හින්දා මෙම යෝජනාව තුළ අපි මතු කරන්නේ විශේෂයෙන්ම අපි දැක්කා ඊයේ විශේෂයෙන්ම මේ CCTV එහෙම නැත්නම් වීඩියෝ පට කීපයක් නිකුත් කරලා තිබුණා විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍ය හරහා. නමුත් ඒ නිකුත් කරලා තිබුණු වීඩියෝ පට ඒක යම් කිසි වෙලාවකට පමණයි ඒක නිකුත් කරලා තිබුණේ. ඊට එහා වෙච්ච දේවල් පිළිබඳව ඒ වීඩියෝ පට මාධ්‍යයට මුදා හැරියේ නැහැ. එහිඳ අපි විශේෂයෙන් මේ මුදා හැරපු අමාත්‍යාංශයෙන් අපි ඉල්ලා සිටිනවා ඉතුරු ටිකක් මුදා හරින්න. එතකොට මේ රටේ ජනතාවට පුළුවන් ඇත්තම බන්ධනාගාරය තුළ මොකද්ද සිද්ධ වුණේ කියලා තේරුම් ගන්න. මොකද එක කොටසක් විතරක් අර රැඳිවියන් අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙන එක විතරක් මුදා හැරලා ඊට පස්සේ සිද්ධ වෙච්ච දේවල් මුදා හරින්නේ නැතුව මේකේ තියෙන ඇත්ත චිත්‍රය අපිට ලබා ගන්න බැරි බව අපි සියලු දෙනාම පිළිගන්න ඕනේ. ඒ හින්දා අපි මේ ක්‍රියාවත් එක්ක අපි ආණ්ඩුවට මතක් කරන්න කැමති විශේෂයෙන්ම මේ අපි ජාත්‍යන්තර වශයෙන් යම් යම් ප්‍රඥප්ති වලට අපි අත්සන් කරලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් සිරුකරුවන් පිළිබඳ ප්‍රඥප්ති වලට අපි එකඟ වෙලා තියෙනවා. සිරුකරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි එකඟ වෙලා තියෙනවා. ඒ වගේම සිරුකරුවන්ගේ තිබෙන අනිකුත් දේවල් පිළිබඳව මිනිස්සු හැටියට ඔවුන්ට සලකන්න ඕනේ කියන එක ජාත්‍යන්තර තියෙන නිර්ණායකත්වයක් එක්ක අපි එකඟ වෙලා තියෙන රටක්. ඒ හින්දා එහෙම එකඟ වෙච්ච රටකට අපිට අමුනුෂ්‍යෝ වගේ එහෙම නැත්නම් අපිට වෙන මානසිකත්වයක් හිතේ තියාගෙන අපිට එහෙම හැසිරීම කරන්න අපිට අමාරුයි කියන එක එහෙම කරන්න අපිට එහෙම බලයක් නැහැ කියන එකත් අපි පැහැදිලි කරන්න ඕනේ. ඒ වගේම ගරු සභාපතිතුමනි අද වෙනකොට මේක පිළිබඳ නොයෙකුත් චෝදනාවල් එල්ල වෙනවා. ඒ චෝදනාවල් තමයි එකක් තමයි විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න අපේ ඇමතිවරයෙක් කිව්වා මේ ප්‍රති ගැන. අද වෙනකොට අර මනෝවිද්‍යාව පිළිබඳ වෛද්‍යවරු අද ඔවුන් අද වෙනකොට නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේවා මේ මත් ප්‍රති නෙමෙයි, මේවා අසනීපයකට ගන්න ප්‍රති, මේ ප්‍රති බීලා එහෙම මත් වෙලා හැසිරෙන්න බෑයි කියන එක අද මනෝවිද්‍යාව පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ඔවුන්ත් අද නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි අපිට පේනවා එහෙමනම් අද ආණ්ඩුවේ ඉන්න සමහර උදවිය මේක වෙන වෙන යම් වලට හරවලා එහෙම නැත්නම් මේකෙන් වෙන වෙන හස්තයන් මේකේ පිටිපස්සේ ඉන්නවයි කියලා මේකට යම් කිසි ආකාරයේ ප්‍රචාරයක් ලබා දීලා මේක යට ගහන්න ආණ්ඩුව සැලසුම් සාගතව උත්සාහ කරනවාද කියන සැකයක් අපිට එක පැත්තකින් මතුවෙනවා. ඒ හින්දා අලුත් ඇමතිවරයෙක් පත් වෙලා ඉන්නවා. ඒ ඇමතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබතුමා අද මේකේ මූලික මං හිතන්නේ මේ විවාදයේ ඔබතුමා අද ඇමතිවරයා හැටියට වැඩ බාර අරගෙන ඔබතුමා අද මේකට අපිට පිළිතුරු ලබා දෙනවා. ඒ හින්දා ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා ප්‍රධාන වශයෙන් සාධාරණ පරීක්ෂණයක් කරන්න. සාධාරණ පරීක්ෂණයක් කරලා ඇත්තටම මේ හිරකරුවන් වෙනුවෙන් ඔවුන්ට අසාධාරණයක් වෙලා තිබෙනවා නම් ඔවුන්ගේ මරණ වෙනුවෙන් ඔවුන්ට සාධාරණත්වය ඉෂ්ට කරන්න. මොකද අපරාධවලට කිසි විටකත් උදව් කරන්න යන්න එපා. ඒක පාපයක් එක පැත්තකින්. ඒක ඉදිරි අනාගතයේදී අපේ ප්‍රජාතන්ත්‍රවාදයටත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපි සියලු දෙනාටමත් ඒක අනිත් පැත්තෙන් අපිට තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ හින්දා අවසාන වශයෙන් මේ රැඳිවියන් 11 දෙනාට වෙච්ච ඔවුන්ගේ ඝාතනවලට වගකිව යුතු අය ඔවුන්ට ඒ ඝාතනවලට හවුල් වෙච්ච උදවියට ඒ ඔවුන්ට වෙනුවෙන් සාධාරණ පරීක්ෂණයක් ලබා දීලා ඔවුන්ට දඬුවම් ලබා දෙන්න කියමින් ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ඊළඟට යෝජනා විස්තර කිරීම දේශීය අලුවත්වල මන්ත්‍රීතුමාගේ නීති තුනකින්
ඔබතුමා මොළසුනට මන්ත්‍රීතුමනි මුජිබ රවමාන් මන්ත්‍රීතුමා ගෙනාපු ඉතාමත් කාලුච යෝජනාව ස්ථිර කරමින් විශේෂයෙන් මතක් කරන්න ඕනි මේ සිද්ධ ඉතාමත් අමානුෂික ඒ වගේම ඉතාමත් කනගාටුදායක සිද්ධියක්. විශේෂයෙන්ම අද අපි ඊයේ දිනේ මේ මහර බන්ධනාගාරයට අපි විපක්ෂයේ මන්ත්‍රීතුමල්ලා සහභාගී වුණා. අපි දැක්කා ඒ වෙලාවේ දෙමව්පියන් සහෝදරයන් මොනතරම් වේදනාවකින් මේ සම්බන්ධයෙන් ඉන්නවාද කියලා. විශේෂයෙන්ම මේ මහර බන්දරගාරයේ සිදුවුණු සිදුවීම අහඹු ලෙස සිදුුණා කියලා අපිට කියන්න බෑ. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම මේ සිරකරුවන් එහෙම නැත්නම් මේ රඳවියන් තමන්ගේ ඒ PCR පරීක්ෂණය කරන්න කියන ඉල්ලීම දිගින් දිගටම ක්‍රියාත්මක කරා. ඒ වගේම දැන් අද උදේ අපේ අධිකරණ ඇමතිතුමා කිව්වා මේ සිරකරුවන්ගේ විශාල පිරිසක්, ඒ කියන්නේ බන්දරාගාරවල ඉන්න අයගෙන් වැඩි පිරිසක් 20,000ට වැඩි පිරිසක් ඉන්නේ රිමාන්ඩ් බන්දරාගාර කරුවන් හැටියට. උසාවියකින් වැඩිකරුවන් කරපු අය නෙමෙයි. මං හිතන මේ වැරලා ඉන්න එහෙම නැත්නම් මේ දිවිචක්‍රය පත්තුල 11 දෙනාගෙන් වැඩි කොටසකුත් එහෙමයි. එතකොට වැඩිකරුවන් නොවිච්චි මේ පිරිසට රජයේ බාරේ හිටපු අය ඇත්තටම අවාසනාවන්ත ජීවිත අද අවසන් කරලා තියෙනවා. තව ඉන්නවා 80 ගණක් තුවාල ලපු අය. එතකොට අපි පැහැදිලිවම කියන්නේ මේක මීට පෙරත් අපි දැක්කා.
පරිමන්තවන් තමයි නිතුව.
වැලිකඩ බන්දනාගාරය තුල 27 දෙනෙක් ඝාතනයට ලක් වුණා. ඒ අවස්ථාවේ මෙතුමන්ලා 2015 ඉස්සලා මෙතුමන්ලාගේ රජයේ කාලෙම මේ වගේම පරීක්ෂණ කණ්ඩායම දැන් අද උදේ අපේ අධිකරණ මෙතුමගේ පරීක්ෂණ කණ්ඩායමක් අපි දානවා කියලා. ඒ අධිකරණයේ ශ්‍රේෂ් අධිකරණයේ එහෙම විස්වාමික විරුසුරයන් ඇතුළු කණ්ඩායමක්. මේ වගේම එදත් පරීක්ෂණයක් දැම්මා. අද මේ වෙනකන් වැලිකඩ බන්දනාගාරයේ 27 දෙනෙක්ගේ ජීවිත නැති වුණා. ඒ සම්බන්ධව ඒ ජීවිත නැති වුණා විතරයි, නමුත් ඒ සම්බන්ධව නිසි කාගේද වැරද්ද මොකක්ද උනේ කියන කාරණයක් සම්බන්ධයෙන් හරි පරීක්ෂණයක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ මහර බන්දනාගාරය විතරක් නෙමෙයි, දැන් මේ රජයේ පත් වෙලා වසරක් යනකොට මුලින්ම අපි දැක්ක අනුරාධපුර බන්දනාගාරයේ වැඩි තැබීම් සිදු වුණා. ඊළඟට මහර බන්දනාගාරය දැන් 11 දිනක් ගැතිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක පැහැදිලිවම කියන්න ඕනි දරු මුලාසන මන්ත්‍රීතුමනි, අපි දැක්ක අපි ඒ ස්ථානයට සහභාගී වුණ නිසා, අපි ගිය නිසා මේකෙදී අවම බලයේද මේ නිලධාරීන් පාවිච්චි කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ කරල්ලක් මර්ධනය කිරීමද අපි දකිනවා. ඉස්ලාම දාන්න ඕනේ කඳුළු ගෑස්, එහෙම දෙයක් විතර සිද්ධ වුණා. ඊළඟට රබර් රුණ්ඩ පාවිච්චි ගන්න ඕනේ, එහෙම දෙයක් සිද්ධ වුණා. එහෙම නැහැ, කෙලින්ම ජීවෝ රුණ්ඩ පාවිච්චි කරලා මේ ජීවිත විනාශ කරලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කළා. මේ ජීවිතක්ෂර පත්තුවන්ඩ සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ, දෙමාපියන්ට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. ඒ නිසා මේ රජය ජාතික ආරක්ෂාව, රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන කතා කරලා තමයි ඡන්දය අරගෙන ආවේ. අපි පැහැදිලිවම කියනවා අද තමන් බාරේ ඉන්න හිරකාරයන්, තමන් බාරේ ඉන්න හිරකරුවන්වත් ආරක්ෂා කරන්න බැරි තැනට මේ රජය ෆේල් වෙලා තියෙනවා කියන එක මතක් කරමින් මෙවැනි තත්ත්වයක් තවදුරටත් ඇති නොවෙන්න, මේ රටේ මෙවැනි ඝාතන ඇති නොවෙන්න වගකීම රජය බාර ගන්න ඕනි කියන එකත් මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතියි. මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. ඊළඟට ගරු සහන්ත දීප මහත්තුමා, ඔබතුමාට මිනිත්තු 3ක් කාලයක්.
මුල් ආසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මගේ ආසනය තමයි මහර බන්දනාගාරය පිහිටලා තියෙන්නේ. ඒ නිසා තමයි මම ඇමතුමාට කිව්වේ මට විනාඩියක් හරි දෙන්න කියලා. විශේෂයෙන්ම මම මේ සිද්ධිය ඇහෙන් දැකපු කෙනෙක්. මොකද මගේ ආස ඔය සිද්ධිය වෙනකොට මම රාත්‍රියේ එතෙන්ට ගියා. මෙතුමල්ලා කියන්නේ පට්ටපල් බොරු. එතන පැහැදිලිවම බන්දනාගාර අධිකාරිතුමා ඇතුළු ඒ නිලධාරීන් 30 දෙනයි හිටියේ. ඒ මුලින්ම හිටියේ 20 දෙනෙක් ඒ මහ ගේට්ටුවෙන් ඇතුලේ. 2000කට වැඩි පිරිසක් ඇතුලේ ගේට්ටු ටික කඩාගෙන ඇවිල්ලා අවි ගවඩාව ග්‍රහණයට ගන්න හැදුවේ. ඒ වෙලාවේ මුලින්ම කලේ කතා කරලා ඒ සියලුම ඒ කැරල්ල මෙහෙවපු අයට ඒ බන්දනාගාරයේ අධිකාරිතුමා ඇතුළු නිලධාරීන් පුළුවන් තරම් උත්සාහ කරා ඒක නවත්ත ගන්න. ඊට පස්සේ තමයි කඳුරු ගෑස් ගෙව්වේ. ඊට පස්සේ තමයි රබර් රුණ්ඩෝලින් වෙඩි තිබ්බේ. ඒ අවම බලය පාවිච්චි කරේ අන්තිමට. එහෙම නොකරනම් ඔය යකඩ ගේට්ටුව කඩාගෙන එනවා. ඇවිල්ලා තිබුණු ආයුද සියල්ලම මං ඉතින් මීටර 10ක වෙනසක් නැහැ අපි ගබඩාවට. එහෙමනම් එතනින් ආයුධ අරගෙන මහරාසනය කියන්නේ ආසන 7කට මහා දැවැන්ත ජනගහනයක් ඉන්න ප්‍රදේශයක්. ඔය 2500කට වැඩි පිරිස මුළු ආසන 7ෙම එහෙනම් කෙනෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් කොවිඩ් ඇදිලා ඒ ප්‍රදේශ විනාශයටපත් වෙනවා. එතනින් නවතින්නේ නැහැ. අර නිලධාරි 30 දෙනාම මරනවා. දෙන්නේක් අරගෙන පාන්දර දෙකකට ගත්තේ කකුල් කපලා කෑලි කෑලියට අපි අස් දෙකෙන් දැක්කා. අදටත් එයා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන එක අපි හරියට දන්නේ නැහැ. අපි දන්නවා පාතාල නායකයෝ මේක ඇතුලේ ඉඳගෙන මේ කරල්ල මෙව්වේ පාතාල නායකයන්ගේ කණ්ඩායම තමයි.
මේක ඇතුලේ ඇතින් ගරුවන්තුමා මිනිත්තු කාලයක් තිබුණා.
මේ මේ බන්ධනාගාරය ඇතුලේ සියලු ක්‍රියාකාරකම් කළේ ඒ අය එක එක වාට්ටුවල දාලා වහලා තිබුණේ. ඒ එක ඒ අය තමයි ඒ ගේට්ටු කඩාගෙන ඇවිල්ලා පාතාලේ අරගලයක් තමයි බන්ධනාගාරේ සිද්ධ වුණේ. ඒ විදිහට තමයි මරාගත්තේ. ඒ අහිංසක ඒ රිමාන්ඩ් බන්ධනාගාරේ ඉන්න රන්දවියන්ගේ අම්මල තාත්තලා අපිට මොනවද කිව්වේ? ඒ අම්මල තාත්තලා කිව්වේ අර පාතාල නායකයෝ අපේ දරුවන්ව මරනවා, කපනවා, කොටනවා, මන්ත්‍රීතුමා කියලා බලන්න කියලා. ඒ දෙමව්පියන්ගේ තියෙන වෙනම අදහසක්. දෙමව්පිය කියන්නේ පාතාල නායකයෝ ඇතුළේ ඉඳගෙන කුඩුකාරයෝ 99%ක් ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාර වෙච්ච රන්දවියෝ අතරේ. ඒ නිසා අද මේ අපේ ආණ්ඩුවට මේ චෝදනාව එල්ල කරන එක අපි දකින්නේ කොරහේ කිමුල්ලු දකින්න විපක්ෂය. ඒ නිසා අපි පැහැදිලිවම කියන අවසාන වතාවට මූලාසනාරූඪ කරු මන්ත්‍රීතුමනි, අවුරුදු 4 මාරට විපක්ෂය මං හිතන්නේ 7-5ක උදව්වක් බන්ධනාගාරවලට කරලා නැහැ. රන්දවියන්ගේ ඒ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් කරලා නැහැ. ඒ නිසා 2019 අයවැය ලේඛනයේ දිහා බැලුවත් පුනරාවර්තන වියදම් වලට මිලියන 5614යි වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම මූලධන වියදම් වලට මිලියන 323යි. අපි මිලියන 1644ක් බන්ධනාගාර පුනරුත්ථාපනය සඳහා 2021 අපි අධිකරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුව වෙන් කරලා තියෙනවා. ඒ නිසා මෙතුමල්ලා මිලියන 323ක් වෙන් කරලා එදා බොරු කරපු මේ යහපාලන ආණ්ඩුව අද කිඹුල් කඳුළු යන එක පිළිබඳව අපි කනගාටු වෙනවා. පැහැදිලිවම රජයක් හැටියට ඒ බන්ධනාගාර අධිකාරිතුමා ඇතුළේ නිලධාරීන් කරපු මෙහෙවර නිසා දැවැන්ත ව්‍යසනයක් වැළකුණයි කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ.
බොහොම ස්තුතියි ගරුමන්තෝ. ඊළඟට ගරු හේසා විතානගේ ගරුමන්තුමා ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. මහර බන්ධනාගාරයේ ඇතිවෙච්ච සිදුවීම පිළිබඳව විපක්ෂයේ විදියට අපි කතා කරන්නේ අපිට ආණ්ඩුවත් එක්ක මේකෙදි ලකුණු දා ගන්න ගැටලුවක් ඇති කරගන්න අවස්ථාවක් නැහැ. මේ සිද්ධිය අරහා අපේ රටට කළු පැල්ලමක් නිර්මාණය වෙනවා කියන කාරණාවත් එක්ක අපි එකතු වෙලා මේකේ සැබෑ තත්ත්වය හොයන්න පුළුවන්. ඒක තමයි වැදගත් වෙන්නේ. හැබැයි අපි එහෙම නැතුව මේකේ මේ ආණ්ඩුව මේක කරා ආණ්ඩුව මේක වගකීම ගන්න ඕන කියන තැනට වඩා හැබැයි මේකේ කරුණු වසන් කරන්න උත්සාහ කරනවා. දැන් අපි දැක්කා අද මේ ගැන සාධනීය විදිහට කතා වුණා. අද උදේ අපේ කරු ඇමතුමත් එක්ක ඊය කතා කරා. මේ අධිකරණ ඇමතුමාගෙත් ඒ ප්‍රකාශය ගැන යම්කිසි විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අලුත් ඇමතුමා ගැන අපිට විශ්වාසයක් තියෙනවා. හැබැයි විමල් වීරංශ ඇමතුමා මේක අමුණන්න හදපු දැනත් එක්ක අපිට විරුද්ධයි. එතුමා මෙතන උත්සාහ කරේ මේ රටේ එන හැම ප්‍රශ්නයක්ම කොහාට හරි අමුණ දාලා ඇඟ බේරගෙන න්‍යාය යන ගියොත් එහෙම ලොහන් ඇමතුමා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. මම ඔබතුමාට එක කරුණක් මතක් කරන්න කැමතියි. මේ බන්ධනාගාරවලට මේ රැඳවියන් ඇතුළත් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සාකච්ඡා කළ සර්කියුල් එකක් යවලා තියෙනවා. මදන්න තරමේ. ඒක තියෙනවා හැම රැඳවියෙක්ම PCR පරීක්ෂණයක් කළා නෙගටිව් නම් විතරක් ඇතුළට යවන්න කියලා. මේ කාරණාව මෙහෙම තියෙද්දි ඔබතුමන්ලා මේ මහර බන්ධනාගාරයට ඔබතුමා දැනගන්නේ හොඳයි. මහර බන්ධනාගාරයට වැලි කඩින් 120ක් යවනවා. ඒ යවන්න අවසරය දෙන්නේ ඒ මැදිහත් වීම වෙන්නේ ඔබතුමාගේ බන්ධනාගාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා හේමන්ත රණසිංහ කියන වෛද්‍යවරයාගේ නිර්දේශය මත 120ක් බලෙන් යවනවා. බෝගම්බරින් 59ක් යවනවා. අන්නේ එවන කණ්ඩායම PCR කළා නැහැ. ඒ කණ්ඩායම එතකොට බන්ධනාගාර රෝවලෙන් PCR කරාට පස්සේ මහරින් දෙන්නෙක් අහුවෙනවා වැලිකඩින් එක්කෙනෙක් අහුවෙනවා බෝගම්බරි. ඒ හරහා තමයි පළවෙනි වතාවට මේ මම කියන්නේ ඊයේ පෙරේ දෙකක් නේ ආරම්භය පළවෙනි වතාවට රෝගීන් PCR කරා නැතුව මේක ඇතුළට යන්නේ. අපි අහන ඔබතුමාගේ ඉල්ලනවා මේ වෛද්‍යවරයා මේ කටයුතු කරේ මොන කර්මුණද? මේ සර්කියුලේ වලේට කරන කටයුතු කිරීම වැරද්දත් එක්ක තමයි මේක ඇතුළේ පොසිටිව් 154ක් පළවෙනි වතාවට අහුවෙන්නේ. ඒක මම ඇමතුමනේ ඔබතුමාගේ ඉල්ලනවා මෙන්න මේ කාරණාවත් තරහා නිර්මාණය වෙන මහර බන්ධනාගාරයේ සිදුවීම මං හිතනවා රටේ සමාජයේ දැකගත යුතු කාරණාවක්. ඒක ඊයේ රූපවාහිනිය වල අපි දැක්කා යම් සිද්ධි ටිකක්. අපි ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් අඩුම ගානේ මේ වෙඩි තියෙන තැනට නැත්තම් මේ ජීව උණ්ඩ පාවිච්චි කරන තැනට එන්න පෙර වෙච්ච සිදුවීම් ටික මේ රටට කියන්න. එහෙම නැත්තම් මේක පාලනය කරගන්න බැරිද? වෙන දෙයක්ද? එදා ඉතිහාසයේ වැලිකඩ වෙච්ච සිදුවීමට හා සමාන සිදුවීමක් මේක උනාද කියන කාරණාව සමාජගත වීම වළක්වන්න ඔබගේ වගකීමක් තියෙනවා කියන කාරණා මතක් කරන ගමන් අවසාන වශයෙන් කියනවා මහර බන්ධනාගාර ආගාරයේ ඇතිවී සිදුවීම ජාත්‍යන්තරයේ කළු පැල්ලමක් වෙනුවට ඒක ආණ්ඩුවට නෙවෙයි විපක්ෂයට නෙවෙයි මුළු රටටම වෙන කළු පැල්ලමක් ඒකේ සැබෑ තත්වය අර වගේ ගොන් කතා වලින් නෙවෙයි සැබෑ තත්වය රටට හෙළි කරන්න ලෝකෙට හෙළි කරන්න ගෞරවමත්තුමා කටයුතු කරන්න කියලා ඉල්ලන
ප්‍රොවෙන්ස් අධිකාරමන්තුමා මේ ළඟට ගරු චමින්ද විදේසිරි මැතිතුමා ඔබතුමාට
මාසනේ ගරු මන්ත්‍රීතුමනි අපේ මුදුපර මන්ත්‍රීතුමා ඉනේන කල්තමී මේ විවාදයට එකතු වෙන ලැබි පිළිබඳව සතුටු වෙනවා ඒ වගේම මම කියන්න ඕනේ මේ සිද්ධියම තුල විශේෂයෙන් බණ්ඩාරාගාර අමාත්‍යංශයත් ආණ්ඩුවත් වේ මම එහෙම කියන්නේ කරු කතා මුනසිනේ මන්ත්‍රීතුමනි අපි දැක්කා පාස්කු ප්‍රහාරයේදී බුද්ධ්‍යංශ දීපු තොරතුරු ගහන වෙලාව ගහන තැන දින ගණන් එක්ක දීපු වෙලාවේ එදා හිටපු යහපාලන ආණ්ඩුවට ඒ වැඩේ වළක්වා ගැනීම පිළිබඳව බරපතල චෝදනා තිබුණා නිසා එදා ඒ යහපාලන ආණ්ඩුව ෆේල් වුණා. දැන් අපිට විමල් වීරවංශ ඇමතිවරයා කියන විදියට මේ ආණ්ඩුව දෙන තොරතුරු අනුවත් මේ සිදුවීම වැලිගඩෙන් ආරම්භ වෙලා මේක ක්‍රියාත්මක වෙනවා කියන පණිවිඩයේ බුද්ධ්‍යංශ වෙනින් කලින් දීලා තිබෙනවා. එවනම් බුද්ධ්‍යංශ දීපු පණිවිඩය වල මගහැරීම තුල ඒ පිළිබඳව නොසලකිල්ල නිසා දැනුවත්ද මන් දන්නේ නැහැ. දන්න නිසා මේක සිදුවීම විය යුතු නිසා මේක සිද්ධ වුණයි කියන කාරණේත් හිතන්න පුළුවන් අර පාස්කු පාරේ වගේ කාරණේ ගත්ත මුලසනේ මන්ත්‍රීතුමා. ඒ නිසා මේ බුද්ධ්‍යංශ දීපු තොරතුරු මගහැරීම නිසා රාජ්‍ය භාරයේ හිටපු රඳවියන් ඝාතනයට ලක් වෙලා තිබෙනවා කරුණ සිත. ඒ නිසා මේ ආණ්ඩුව ෆේල් බන්ධනාගාර ඒ වැඩපිළිවෙල ෆේල් කියන කාරණේ අපි කියනවා. දැන් සමහර වෙලාවට මේ අලුතින් දාලා දුන්න ඇමතිවරයා අපි දන්නා තරුණ ඇමතිවරයා යම් කාර්යභාරයක් කරයි. සම මුලින්ම කරන්න තියපු දේ අමාත්‍යංශ විද්‍යානුකූලව වෙදෙනකොට ඒ විද්‍යානුකූලව මේක කරන් යන්න පුළුවන් හයිය තියෙන, ශක්තිය තියෙන, ධෛර්යය තියෙන ඒ වැඩපිළිවෙල නොතිබ්බ නිසා ඒ ආරම්භයේදී ෆේල් මගදිත් ෆේල් දැන් අන්ත ෆේල්. නිසා මට දැනුණා මොනසුනේ මන්ත්‍රීතුමනි මෙතන ඉඳන් ඉන්නකොට හිටියනම් තවත් හොඳයි.
ඉඳන් ඉන්නකොට තමයි කාලයක් තියෙනවා.
හිටන් හිටියනම් තවත් හොඳයි කියලා දැනුනේ. මොකද එදා කිව්වේ මේ කණ්ඩායම හිටියනම් මේ කණ්ඩායම මෙහෙම කියනනම් මේ රටට මොකද වෙන්නේ කියලා. දැන් අපි නෙවෙයි ඉන්නේ මොනසුනේ මන්ත්‍රීතුමනි. අපිට එහෙම කිව්ව, අපිට අවලාද කිව්ව, අපිට මේක කරගෙන යන්න බැහැයි කිව්ව. අපිට මේ වැඩපිළිවෙල ගෙනියන්න බෑ කියපු නිසා රටේ ආරක්ෂාව කෙසේ වෙතත් බන්ධනාගාරයේ ආරක්ෂාව රකගන්න බැරි වෙච්ච මේ කණ්ඩායම අන්ත ෆේල් කියමින් මට ලබා දීපු අවස්ථාව පිළිබඳව සතුටු වීම මම නිරෝ බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා මේ ළඟට ගරු හෙක්ටා අප්පහා මේ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 3ක් කාලයක්.
සුජන්ත වෙනවා මේ කල්තබීමේ යෝජනාවට අදාස් දක්වන්න අවස්ථාව ලබා දීම සම්බන්ධ. පළමුවෙන්ම සිහිපත් කරන්න ඕන දැන් මේ මහර වන්දනාගාරයේ සිද්ධිය මේ රටට ඉතාමත්ම අවාසිසගත සිද්ධියක්. විශේෂයෙන් මතක් කරන්න ඕන එක පැත්තකින් පිළිකුල්, එක පැත්තකින් අමානුෂික, ඒ වගේම කනගාටුදායක සිද්ධිය. මොකද අපි එතෙන්ට ගිහාම සමහර අම්මලා කිව්වා අපිත් එක්ක. අම්මලාය කටින් කිව්වා මහත්තයෝ අපි මේ දරුවව අපි අල්ලලා දුන්නේ අපිට මද්රයි වලින් මේ දරුවව බේරගන්න ඕන නිසා. එහෙම අය ඒක ඇතුලේ හිටියා. එතකොට සමහර වෙලාවට අම්මලා ඒ වගේ බලාපොරොත්තුකින් දරුවව දෙන්නේ නැති. සමහර නිවැරදි අය වැරදිකාරයෝ හැටියට සැකකාරයෝ හැටියට මේක අසින්නේ නැති. එතකොට රිමාන්ඩ් බාරේ හිටපු අය මෙන්න මේ ඇයට තමයි වඩාත්ම බරපතල විදිහට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මෙතනදී මට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම මේ වැරද්ද සිද්ධ වුණේ කොතනින්? අන්න ඒකයි අපි හොයන්න ඕනේ. මේ වැරද්ද සිද්ධ වුණේ ආණ්ඩුවේ වරදින්, නිලධාරීන්ගේ වරදින් නෙමෙයි. මේ කොවිඩ් වසංගතයේ මේ රටට ඇතුළු වුණා සමානවම ඒ කොවිඩ් වසංගතයේ යන්නේ කොහෙටද? කොහෙද අපි ආරක්ෂා කරගන්න ඕනේ කියන වැඩපිළිවෙල අපිට කරන්න තිබුණා හරියට.
ආ මිනිත්තු කාලේ.
ඒ නිසා මම හිතන්නේ මෙතනදී අමාත්‍යංශයේ බාර දෙන්න තිබුණේ ඒ වගේ හිතලා වන්දනාගාර ටික ආරක්ෂා කරගන්න වැඩපිළිවෙල කරන්න කෙනෙකුට. ඒ නිසා අද අලුතෙන් මේ ප්‍රශ්නේ වුණාට පස්සේ ප්‍රශ්නයක් වුණාට පස්සේ මේක පත් කළ වැඩක් නැහැ. එතන වෙන්න තියෙන දේවල් ඔක්කොම ඉවරයි. හැබැයි දැන්වත් අලුත් අමාත්‍යවරයෙක් පත් කරලා තියෙනවා. එතනදී අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලෙදී මෙවැනි දේවල් සිද්ධ වෙනවෙයි කියලා. දැන් අධිකරණ අමාත්‍යතුමා මේකට කමිටුවක් පත් කරා. දැන් මේ කමිටුවේ වාර්තාව එන්න ඉස්සෙල්ලා මෙන්න වාර්තාවක් දෙනවා තව කැබිනට් අමාත්‍යවරයෙක්. මෙන්න කියනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ පාතාලයේ අය බෙහෙත් පෙති වගේ අපේදලා මෙන්න මෙහෙම කතන්දරයක් ඇති. මෙන්න මේ වගේ ගොන් කතා කියන්නේ නැතුව ඇත්තටම මේකේ සිද්ධ වෙච්ච සිද්ධිය ඇත්ත කතාව හරියට හඳුනාගෙන ඒ ඇත්ත දේ ප්‍රකාශ කරලා ඒකට නිවැරදි විසඳුම් දෙන එක තමයි මේ රට අවශ්‍ය කරන්නේ. ඒ නිසා මෙවැනි වැඩවලින් මේ අමුඅමුවේ කූඩුවේ ඉන්න මිනිසු ටිකක් වෙඩි තියලා මරණ එක නෙමෙයි මේ ප්‍රශ්නෙට පිළිතුර. මේ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුර වෙන්නේ මේ රටේ මෙවැනි ප්‍රශ්න පැන නොනගින්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සැලසුම් ආණ්ඩුව හදන එකයි. ඒ නිසා මේ ආණ්ඩුවේ ඇතුලේ හොඳ අයත් හොඳ විවේචන කරන අයත් හොඳ සැලසුම් හදන අයත් ඉන්නා සමානවම අර වගේ මෝඩ මිනිස්සු නිසා තමුන්නාසලගේ ආණ්ඩුවට තියෙන තැනත් නැතු වෙන ගැන අපි කනගාටු වෙනවා. අපි විශ්වාස කරනවා මේ දෙමෝපියන්ටත් මේ දරුවන්ටත් සාධාරණයේ ඉෂ්ට කරලා දෙන්න කියලා ගරෝමාත්තුමාගේ ඉල්ලීමක් කරා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් ලැබුණා.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකින් පස්සේ ඒකේ පස්සාත් මරණ පරීක්ෂණය සිදුවෙන්නේ වැරදි කෝණවලින් වැරදි මානවලින් බලලා. මහර සිදුවීම සම්බන්ධව රජයක් විදියට පෞද්ගලිකව අපිත් ඒ කනගාටුදායක සිදුවීමක් නොවිය යුක්තක්. විශේෂයෙන්ම එතන සැකකරුවන් සහ සිරකරුවන් අතර ඒ අතිවිශේෂ සිදුවීම පිටිපස්ස තියෙන කාරණා සිලිබඳවත් හොයන්න බලන්න ඕන කියන කාරණාව මේ මොහොතේ සිහිපත් කරනවා. මෙතන කතා වුණා ආණ්ඩුව පේල්, රජයේ පේල්, ඒ කාරණා සාම්ප්‍රදායික මතය. මෙතන පේල්ුණේ මොකද්ද? මේ බන්ධකාර පද්ධතිය තුළ එකට තුනක් අද රැඳවියන් සිරකරුවන් 11,000ක් ඉන්න පුළුවන් බන්ධනාගාර පද්ධතිය තුළ. අද 33,000කට වඩා ප්‍රමාණයක් සිරකරුවන් සහ රැඳවියන් විදියට ඉන්නවා මේ බන්ධනාගාර පද්ධතිය තුළ. භයානක තදබදයක් බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න පළවෙනි වතාවට අලුත් අමාත්‍යංශය බිහි වෙන 2010 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයෙන්. එදා ඩිව් ගුණසේකර අමාත්‍යතුමා එහි විශේෂ වාර අමාත්‍යවරයා විදියට හිටියා. 2010 පස්සේ ආයිසරක් ජන්සිරි ගද්දිර මැතිතුමා බන්ධනාගාර පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විදියට දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා පහුගිය රජයෙන්. ඔබතුමා දන්නවා තංගල්ල බන්ධනාගාරය වල අඟුණුකොළ පැලැස්සේ ඔබතුමාගේ ආසනේ දැවැන්ත බන්ධනාගාර සංකීර්ණයක් ඉදිකර බෝගම්බර බන්ධනාගාරය වෙනුවට පල්ලේකල බන්ධනාගාරයක් ඉදිකර ඊට අමතරව ත්‍රිකුණාමලයේ බන්ධනාගාරයක් මාතර බන්ධනාගාරය වෙනුවට පිටපැදුර බන්ධනාගාරයක් එදිනෙන් ඉඩමක් අත්පත් කළ අධිකරණ ඇමතුමනි දැන් අවුරුදු ගණනාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව රබර් කපන එක විතරයි කරේ පහුගිය අවුරුදු පහේම එක බිං අඟලක් හරි ඇස්සි වෙන ඒ අලුත් බන්ධනාගාරය ඉදිකරන්න ඒ බන්ධනාගාර පද්ධතිය තුළ තදබදය අඩු කරන්න ඒ පහුගිය රජය කරපු ක්‍රියාදාමය යහපාලන රජයේ මෙලෝදයක් කරේ නැහැ. බන්ධනාගාර රැඳවියන් අතර ඉන්න ඒ භද්‍රව්‍ය භාවිතා කරන අයට වෙන පුනරුත්ථාපන ක්‍රියාවලිය ගැන කිසිම තැකීමක් කරේ නැහැ. මොකද සිරකරුවන්ට බන්ධනාගාර ගත කිරීමට වඩා ඒ පුනරුත්ථාපන ක්‍රියාවලිය වෙනුවෙන් ඒ කන්දකාඩු සේනපුරයේ පුනරුත්ථාපන කඳවුර හැරෙන්න කිසිම පුනරුත්ථාපන ක්‍රියාවලියක් කරේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ ව්‍යසනයේ එක ඛේදවාචක බාරතුපත් තුනේ බන්ධනාගාර පද්ධතිය තුළ තියෙන දැවන් තදබදය.
අනිත්
පැත්තෙන් බැලුවම වර්තමාන රජය සාධනීය ක්‍රියාමාර්ග රාශියක් ගන්නවා බන්ධනාගාර වල ඒ ක්‍රියාදාමයන් වෙනස් කරන්න. බන්ධනාගාර වලට තහනම් ද්‍රව්‍ය අනේක වළක්වන්න බූස් බන්ධනාගාරයක් අධ්‍යාරක්ෂක බන්ධනාගාරයක් හදගස්සලා බන්ධනාගාර පද්ධතිය තුළ ඉඳගෙන විනාශකාරී ක්‍රියාවන් දෙන කුඩුජාව අලංකාරය දෙන දරුණුගණනේ අපරාධකරුවන් කොටුකොල්ල තියෙනවා. අනිත් පැත්තෙන් ඒ පාතාල මර්ධනය සිද්ධ වෙනවා. මේ සියල්ලේ පීඩනය තමයි මහර බන්ධනාගාරයෙන් මතුවෙන්නේ. අද පේනවා මහර බන්ධනාගාරයේ සිදුවීම උසවාගෙන යන නැත්නම් පුද්ගලයන්ගේ මේ යෝජනා ගේන කතා කරන පුද්ගලයන්ගේ හැසිරීම තුළ මේකේ පිටිපස්සේ තියෙන්නේ මොකද්ද කියන කාරණාව පේනවා. ඒක නිසා මේ අහිංසක රැඳවියන් සාමාන්‍ය සිරකරුවන් එහෙම නැත්නම් රිමාන් බන්ධනාගාර සිරකරුවන් බිල්ලට දෙන්න නිසිසේ කියන කාරණා සිහිපත් කරමින් මහර බන්ධනාගාර සිදුවීමේදී ඒ බන්ධනාගාරයේ අධිකාරිතුමා ජගත් වීරසිංහ මැතිතුමා එතුමා ගාල්ල බදික බන්ධනාගාර අධිකාරිවරයද ඉතාමත් හොඳ සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරපු කෙනෙක්. ඔහු ඉතාමත් හොඳින් කළමනාකරණය කරා. මේක නිකම් බලෙන් කොවිඩ් හදපු වගේ කතා කරේ. ඒ කොවිඩ් රෝගීන් වෙනුවෙන් ගරු මුලාසනාවට මන්ත්‍රීතුමනි, ඒ බන්ධනාගාර නිලධාරීන් තමයි බෙහෙත් තඹ දේශීය බෙහෙත් දිදී ඒ වාලනය කරන මැදිහත් වුණේ. ඔවුන්ගේ දක්ෂතාවයෙන් තමයි මේක පාලනය වුණේ. ඒ මැරිච්ච අයගේ බහුතරයක් දෙනා බන්ධනාගාරය ඇතුලේ කපා කොටාගෙන ගහගෙන මරාගෙන සිදුවෙච්ච කරල්ලෙන් සිදුවෙච්ච සිදුවීම් මිසක් වෙඩිවැදේ සිදුවෙච්ච සිදුවීම් තියෙන්නේ බොහොම ටිකයි. ඒක නිසා මේ සිදුවීම මේ බන්ධනාගාර පද්ධතිය නව ප්‍රතිසංස්කරණයක් ගෙනියන්න අලුත් අමාත්‍යවරේ පත් වෙලා ඉන්න වෙලාවේ ශක්තිමත් ඇමතිවරේ පත් වෙලා ඉන්න වෙලාවේ අවබෝධයක් තියෙන ඇමතිවරේ පත් වෙලා තියෙන වෙලාවේ ඔබතුමාගේ අමාත්‍යංශ විශේෂ විදියට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරසරුවන් පුනරුත්ථාපන සුබසාධන පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න කියන කාරණාව සිහිපත් කරමින් මහර සිදුවීම තවත් නොවෙන්න තවත් දිනක නොවෙන්න ඒ අවශ්‍ය මැදිහත්වීම ලබා ගන්නත් හොඳ ප්‍රවේශයක් ලබා ගන්න කියන ආරාධනාවත් කරමින් මේ සිදුවීම පෞද්ගලික දේශපාලන කෝණයකින් බලන්නේ නැතුව අවස්ථාවාදී දේශපාලන කෝණයකින් බලන්නේ නැතුව කටයුතු කරන්න කියන කාරණා සිහිපත් කරමින් මාන්‍යන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුවන්තුමා. මේ ළඟට ගරු අමාත්‍ය ප්‍රධාන රත්නත්ති මැතිතුමා ඔබතුමාට මිනිත්තු 7ක් කාලයක් ලැබෙන.
බොහොම ස්තුතියි ගරු ක්ලාසනරුරුද මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම මම මේ සභාවට මතක් කරනවා අපේ මුළු වන්දනාගාර පද්ධතිය තුළම අපීල් කරපු සිරකරුවන් 1377ක් ඉන්නවා. ඒ වගේම කන්වික්ටඩ් එහෙම නැත්නම් වරදකරු වෙච්ච සිරකරුවන් ඉන්නවා 6400ක්. එතකොට අන්කන්වික්ටඩ් ඒ කියන්නේ රිමාන්ඩ් ප්‍රිසන් එකේ ඉන්නවා 20814. එතකොට මේකේ මුළු ගාන 28591. දැන් අධිකරණ ඇමතුමා කිව්වා වගේ අපි ක්‍රියාමාර්ග ගන්නවා මේ සුළු වරදවල් වලට ඇතුලේ ඉන්න ඒ කියන්නේ රුපියල් 1000ක 2000ක බේල් එකක් ගෙවා ගන්න බැරි සිරකරුවන්ට ඒ වගේම අපිට නිදහස් කරන්න පුළුවන් සියලුම සිරකරුවන් නිදහස් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒ වගේම මරණ දඬුවම දීලා තියෙන සිරකරුවන්ට ඒක අවුරුදු 20 දක්වා අඩු කරගන්න අපි අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම කුඩු ග්‍රෑම් දෙකකට අහු වෙලා ඉන්න ඒ සිරකරුවන්ට අපදීමට අවශ්‍ය කටයුතු අපි කරනවා. ඒ වගේම මේ මහර සිදුවීමේදී ඇත්ත වශයෙන්ම අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ මම ඊයේ මහර බන්ධනාගාරය තුලට ගියා. එහිදී මේ රැඳවියන්ව මර්ධනය කරන්න අර කිව්වා වගේ ඉස්සෙල්ලාම අපි ටියර් ගෑස් පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ අපි රබර් රුණ්ඩ වලින් වෙඩි තියලා තියෙනවා. ඊට පස්සේ අපි T56 ගිනි අවි වලින් වෙඩි තියලා තියෙන්නේ උඩට. ඒ නිසා කිසිම රැඳවියෙක් මේ මරණ 11න් බන්ධනාගාර නිලධාරියෙක්ව විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක්ගෙන් වෙඩි පහරකින් මැරිලා නැහැ කියන එකත් මේ අවස්ථාවේදී මම ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ පිළිබඳව දැනට අපේ CID එකෙන් අපි ඉන්වෙස්ටිගේෂන් එකක් කරනවා. අපිට ඒකට තව සති දෙකක් විතර ඇයි මොකද මේක ඉක්මනින් කරන්න බැරි දෙයක් නිසා. ඒ වගේම මට තව දෙයක් කියන්න අමතක වුණා. දැනට අපේ බන්ධනාගාර පද්ධතිය තුළ කොවිඩ් පොසිටිව් 1358ක් ඉන්නවතුවා. ඒ නිසා දැනට අපිට මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් 2891ක් ඉන්නවා. මේ සියලු දෙනාටම ඇන්ටිජන් පරීක්ෂණය කරන්න දැන් අපේ ආරක්ෂක ලේකම්තුමා පොරොන්දු වුණා. මේ සතියන්තෙදී මේ 2800ටම අපේ ඇන්ටිජන් පරීක්ෂණය කරනවා. ඒ වගේම ඔබතුමා ඉදිරිපත් කරලා තියෙන යෝජනාව ඉතාම හොඳයි අපි පිළිගන්නවා. ඒ නිසා මේකත් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය අපි වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම අපි කිසිම දෙයක් මේකේ වසන් කරන්න දෙයක් නැහැ. මේකේ මහර බන්ධනාගාරය ඇතුලේ කන්වික්ටඩ් ප්‍රිසනර්ස්ලා ඉන්නවා 700ක්. ඒගොල්ලන් මේකට කිසිම සම්බන්ධතාවයක් වෙලා නැහැ. ඒගොල්ලන් තමයි මේක පාලනය කරන්න උදව් කරලා තියෙන්නේ. මේකේ ඉන්න 2000 ගාණක් රිමාන්ඩ් ප්‍රිසනර්ස්ලා මේ 2000 ගාණම මේකට හවුල් වෙලත් නැහැ. මේකේ කවුද මේකේ ඉස්සරහින් ඉන්නේ ලීඩර්ස්ලා කවුද කියන එක අපි දැනට හඳුනගෙන තියෙනවා. අපි පරීක්ෂණ කරගෙන යනවා. ඒකල මෙතන විශාල දේපල හානියක් සිද්ධ වෙලා තියෙනවා අමතුමා. කෝටි ගාණක හානියක්. මම මේකත් කියන්න ඕනේ මේ හානිය කරපු කට්ටියටත් අවශ්‍ය පියවර අපි ගන්නවා. අනිවාර්යෙන්ම ගන්නවා. ඒ නිසා මේක දැනට අපි පාලනය කරගෙන තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි විශේෂයෙන්ම බන්ධනාගාර නිලධාරීන්ටයි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ටයි පොලිසියේ නිලධාරීන්ට අපි ස්තුතිවන්ත වෙනවා.
මිනිත්තු දෙකක් කාලයක්
මේක මෙතනින් එළියට එන්න දෙන්නේ නැතුව මේක නවත්තගත්තු එකට. ඒ නිසා කිසි දෙයකට බයන්න එපා කරු මන්තුමා. අපිට වැඩපිළිවෙලක් තියෙනවා. අපේ අමාත්‍යාංශ දෙක එකහු වෙලා මේක ඉතාම ඉක්මනින් මේ ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය කටයුතු අපි කරනවා කියන එක තමුන් ආසිර ප්‍රකාශ කරමින් මාන්‍යයන් වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. සභාව හෙට 9:30 දක්වා කල් තිබෙනවා.